සභාව කල් තැබීම ගරු සභානායකතුමා
අල්ලිමේන්තුව 17 වෙනිදා සවසේකට
කල් තැබීමේ යෝජනාව මීට පෙර ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසෙන්ද පැමිණෙනු ඇත.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, සභාව කල් තබන අවස්ථාවේ විවාදය අදාළ වෙන්නේ, යෝජනාව අදාළ වෙන්නේ ශ්‍රී ලංකීය රාජ්‍යයේ සිදුවීමට යන ඉතාම අප්‍රසන්න සිදුවීමක් සම්බන්ධයෙන්. නමුත් ඒ අප්‍රසන්න සිදුවීමට ප්‍රථමයෙන් ප්‍රසන්න කාරණාවක් තියෙනවා ඔබතුමාගේ අවධානයට සහ ගෞරවයට පාත්‍ර විය යුතු. මං කැමති ඒක සිහිපත් කරන්න. පසුගිය සතියේ චීනයේ රුගාව් කියලා කියන නගරයේදී පැවැත්වුණා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ආසියාතික ප්‍රවීණයන්ගේ මල්ල ක්‍රීඩා ශූරතාවලිය. මේ ශූරතාවලියේදී 404 සහය දිවීම තරගයෙන් වගේම මිට 400 කඩලු මතින් දිවීම තරගයෙන් මේ පාර්ලිමේන්තුවේ සේවය කරන ප්‍රියන්ත වික්‍රමසේකර මැතිතුමා රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා. ඒ වෙනුවෙන් අපේ සභාවේ සහ රාජ්‍යයේ ගෞරවය මේ උත්තරීතර සභාව විදියට සභාවේ සේවකයෙක් වෙත ප්‍රදානය කරන එක අපි සභානායකතුමත් එක්ක එකඟ වෙනවා ඇති. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාම ඔහු සම්භාවනාවට පාත්‍ර කරන ඇතයි කියලා අපි විශ්වාස කරනවා. සභාව කල් තබන අවස්ථාවේ විවාදය ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ ඉන්දියානු සමාගමකට විකුණා දැමීමේ සූදානමක් ඇති වග සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය තීරණය කැබිනට් මණ්ඩලය විසින් රැගෙන ඇතැයි ජනමාධ්‍ය විසින් වාර්තා කොට තිබේ. රුපියල් බිලියන 27ක පමණ මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 209ක් පමණ වැයකොට ගොඩන නගන ලද මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා හෙක්ටයාර් 2000කට එනම් අක්කර 5000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වෙන්කොට ඇත. ගුවන් පතය මීට 3500ක් දිගින් යුතු අතර මිට 75ක් පළල ලෝකයේ අති නවීන ගුවන්යානයක් පවා ගොඩබැස්වේ හැකි සියලුම නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ගුවන් තොටුපළකි. ඊට අමතරව ශ්‍රී ලංකා කණිතෙල් නීතිගත සංස්ථාවේ මුදලින් ඔවුන් කිසිදු ණයක් නොවී ඔවුන්ගේ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 42ක් වියදම් කොට ඉදිකරන ලැබූ ගුවන් තෙල් අංශයද ඒ වගේම කර්මාන්ත සඳහා වෙන්කරන ලැබූ වෙනම හෙක්ටයාර් 50ක භූමියක් සහ කාගෝ ලොජිස්ටික්ස් වෙනුවෙන් වෙන්කරන ලැබූ හෙක්ටයාර් 20ක භූමියක් ඇතුළත් අක්කර 5000කට වඩා වැඩි භූමිය ද නවීන උපකරණ ඇතුළත් ගොඩනැගිලිද ඇමරිකානු ඩොලර් මිලියන 205ක් වැනි මුදලකට ඉන්දියානු සමාගමක් වන MGR නැමැති සමාගමට 99 අවුරුදු බද්ධකට පවරා දීමෙන් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයටද අනාගත ආරක්ෂාවටද බරපතල ගැටලු නිර්මාණය විය හැකි බැවින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශ සමාගමකට විකුණා දැමීම වහාම නතර කරන්නයි මෙම සභාව යෝජනා කර සිටින්නීය. ගරු මුලසුනේ කාරක සභා සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් මත්තල ගුවන්තොටුපළ විදේශකරණයට අදාළ ප්‍රශ්න කිරීම වලදී ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව උත්තර දීලා තිබුණේ මේ මොහොත දක්වා එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. මම දැක ඊයේත් මාධ්‍යවලට ආණ්ඩුවේ දේශපාලඥයෝ මම දැක උත්තර දෙනවා. නමුත් මෙරට සිංහල පත්තරවල සිංහල මාධ්‍යවල තමයි එහෙම තියෙන්නේ. මේ රටේම ඉංග්‍රීසි මාධ්‍යවල තියෙනවා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දිය සමාගමක් වෙත ලබාදීම සඳහා අවශ්‍ය සියලු පිඹුරුපත් සකස් කරලා හමාරයි කියලා. ඊට අමතරව ඉන්දියානු පුවත්පත් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ඉන්දියානු පුවත්පත් තරංගයට වාර්තා කරලා තියෙනවා MGR කියලා කියන සමාගමට ඉන්දියානු සමාගමක් වෙත මත්තල ගුවන්තොටුපළ 99 අවුරුදු බද්දකට පවරන්නට කටයුතු කරනවායි කියලා කියලා. දැන් ඒ පැවරීම සඳහා තක්සේර තබා ඇති ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 205ක් බවත් එම ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේරටත් ඉංග්‍රීසි මාධ්‍ය ඒ වාර්තාව සනාථ කරලා තියෙනවා. එතකොට අපි කවුද පිළිගන්නේ? මොකද්ද ඇත්ත? පාර්ලිමේන්තුවේ උත්තර මේ කියන උත්තරීතර මාතර නියෝජනය කරන සභිකයන් විතර නියෝජිතයන් විදියට මේ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් කිසිදු තීරණයක් අපවිත දැනුම් දීලා නැහැ. කරු ප්‍රාණ ඇමතුමා ඉන්න අවස්ථාවේ මම හිතනවා ඉතාම වැදගත් වේවි එතුමා මේ සම්බන්ධයෙන් දරන අදහස මොන වුණත් අපි ස්තුතිවන්ත වෙන්නට ඕන නිමල් සිරිපාලසිල්ල මැතිතුමාට මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ ජනවාරි 9 වෙනිදා මේ මත්තල ගුවන්තොටුපළ අගරු කිරීමේ ව්‍යාපෘතියක් දියත් වුණා. එහි ප්‍රධානම පියවර විදියට තමයි වීගබඩාවක් විදියට. මේක ගුවන්තොටුපළක් නෙවෙයි වීගබඩාවක් කියලා වීගබඩා කරන්න මත්තල පාවිච්චි කරන්න කටයුතු කරේ. නමුත් අගෝස්තු මාසයෙන් පස්සේ ප්‍රවාහන ඇමති දුරට පත්වෙච්ච නිමල් සිරිපාල සිල්ලම් ඇත්තුමා ඒ අගෞරවයෙන් මත්තල මුදව ගත්තා. අපි ඔබතුමාට සුදුවන්ත වෙනවා. ඒතුමා පැහැදිලිව කිව්වා මේ ගුවන්තොටුපළක් මේක වීගබඩාවක් නෙමෙයි වීගබඩා කරන්න නෙමෙයි මෙතන මේක තියෙන්නේ. ඒ නිසා මේ වී කියලා වී අලෙවි මණ්ඩලයට වහාම වී ටික අරගෙන යන්නේ කියලා එතුමා උපදෙස් දුන්නා. ඒ සඳහා අවශ්‍ය ගෞරවයත් මම මේ අවස්ථාවේ ප්‍රදානය කරන්නට ඕනා. ගරු නියෝජ කාර්ක සභා සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ රටේම රාජ්‍ය සම්පත් අලෙවි කිරීමට එරෙහි ජනතාව කඳුරු බැඳලා පෙරෙයිදා. ඊට එරෙහිව උද්ඝෝෂණයක් කරාම මේ රටේ පොලිසිය ආණ්ඩුවේ පොලිසිය ඉතා තිරස්චීන ලෙස නිර්දය ලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ට පවා අත්අඩංගුවේ පසුවෙද්දී පවා තිරස්චීන ලෙස පහර දුන්නා. මේ කතා කරන අවස්ථාවේ බරපතල සුවාල කං බෙරය පැලිච්ච මාධ්‍යවේදීන් ඉන්නේ රෝහල්ගත වෙලා මාතර මහ රෝහලේ 16 වෙනි වාට්ටුවේ. මං ඒකට විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කතිකෝ දෙදෙනෙක් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මම කාරණා දෙකයි මම මගේ කතාවට කරන්න බලාපොරොත්තු වෙන කරු කතා නැගතුමනි. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. ගරු ඇමතුමනි දැන් මේ ගුවන්තොටුපළ විකුණන්නේ අනිකුත් විකුණන විගිනීම සඳහා උපයෝග කරගන්න කාරණාම කියනවා. ණය ගෙවන්න මේක කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් තර්ක රාශියක් මතු වෙලා තියෙනවා. මිලියන 29ක් වියදම් කළා අක්කර 5000ක් සහිත භූමියක් සහිත මේ වටිනා ජාත්‍යන්තර මධ්‍යස්ථානය රුපියල් බිලියන 29ක් ඉදිකිරීම සඳහා වියදම් වුණා. ඊට අඩු මුදලකට මේ බිලියන ඩොලර් මිලියන 205 කියලා ඊට අඩු මුදලක් ණය ගෙවන්න කියලා. හැබැයි මෙරටේ මාධ්‍ය වාර්තා කරනවා ණයක් ගන්න යනවා රුසියාවෙන් යුද නැවක් ගන්න යනවා ඒක බිලියන 24ක මුදලක් ණය ගන්න යනවා යුද නැවක් පරණ ගේන්න කියලා. ඒ පිළිබඳව හරි තොරතුරු සමාජගත වෙලා නැහැ. ඔබතුමාලගේ වගකීම එක නිවැරදි කරන එක. නමුත් මොකද මේ ගුවන්තොටුපළ ගත්තොත් වරාය විකුණනවා. වරාය ගුවන්තොටුපළ අධිවේගී මාර්ගය දුම්රිය මාර්ගය මේ සියල්ලම එකතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සැලසුම් කරේ ගරු නිමල් සිරිපාලසිල්ල ඇමතුමා ඔබතුමා දන්නවා කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සැලසුම් කරේ හම්බන්තොට ගුවන්තොටුපළ තනි ඒකකයක් විදියට නෙමෙයි වරාය තනි ඒකකයක් විදියට නෙමෙයි ඒ දෙක ඒකාබද්ධ වෙච්ච ව්‍යාපෘතියක්. ඒ ඒකාබද්ධතාවයට මේ දුම්රිය මාර්ගය එකතු කරලා අධිවේගී මාර්ගය එකතු කළා. ලෝකයේ දියුණුම කලාපයක දියුණුම ආර්ථික කලාපයකට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ඇතුළත් කරපු මේ රටේ අනාගතයේ තීන්දුව කරන කලාපයක් විදිහට ඒක නිර්මාණය කරේ. ඒ නමුත් දැන් වෙන්නේ යන්නේ චීනයට දෙනෝ වරාය ගුවන්තොටුපළ දෙනෝ ඉන්දියාවට. අර මුළු සෙහිනය මහා සෙහිනය මුළු මනින්ම කරු ඇමතුමනි බිඳ වැටෙනවා. පස මිතුරු බලවේග දෙකකට එකට ක්‍රියාත්මක වෙන්න සැලසුම් කරපු ව්‍යාපෘතියක් කඩලා පසමිතුරු බලවේගවලට මේක දෙනවා. මේක අවසානයේ ඉතා භයානකයි. ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණේ මම ඔබතුමාට කියන්නේ මේ අලාභය කියලා කියන්නේ ගුවන් තොටුපළෙන් මෙගොඩ එගොඩ යන ගුවන් මගීන් ගැන සංඛ්‍යාලයකට හරහා. එහෙමද අලුත් ගුවන් තොටුපළක් තක්සේරු කරන්න ඕන? එහෙමද අලුත් ගුවන් තොටුපළක් තක්සේරු කරන්න ඕන? ගුවන් තොටුපළක් කියලා කියන්නේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අයිස්ක්‍රීම් කඩයක් නෙමෙයි. විවෘත කර දවසේ දා ලාභ ගන්න පුළුවන් එකක් නෙමෙයි. ගුවන් තොටුපළක් කියලා කියන්නේ තමුන්නාස ලාභ ලාභ ගණන් හදනකොට අත්‍යවශ්‍ය කාරණා හංගනවා. මම එක කාරණාවක් කියන්නම්. මේ ගුවන් තොටුපළ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අලුත් ගුවන් මාර්ගයක් විවෘත වුණා. ලෝකෙ අපි මතින් පියාසර කරපු නැති ලෝකෙ දියුණුම ගුවන් දැවන්ත ගුවන් යාන 380 වගේ ගුවන් මාර්ගයක් කරගත්ත, රූටින් එකක් කරගත්ත ලංකාව හරහා යන්න පැය 8කට වඩා ඉහළින් ගුවන් ගමන් යන ලෝකෙ සෑම එමිරේට්ස්ලා, එයා ෆ්‍රාන්ස්ලා මේ හැම කණ්ඩායමක්ම මත්තල හරහා තමන්ගේ ගුවන් පතය නිර්මාණය කරගත්තා. අපේ ගුවන් තොටුපළට අමතර ආදායමක් ලැබුණා. ඒක මේ ලාභ ලාභ ගිලුම් බල නෑ. ඒකත් නෙමෙයි වැදගත්ම දේ. වැදගත්ම දේ මේ ගුවන් තොටුපළ නිසා ලංකාවට එන ගුවන් යාන නිමල් සිරිපාලසලා මැතිතුමා හොඳටම දන්නවා. අමතරව මත්තර ගුවන් තොටුපළ හදන්න ඉස්සර වෙලා විනාඩි 45කට වඩා වැඩි කාලයක් කොළඹට ඇවිල්ලා නැවත කොළඹ යානය නවත්තන්නට බැරි නම් විනාඩි 45ක අමතරක කාලයකට ඉන්ධන පුරවගෙන ආවා ලෝකෙ කොහේ ඉඳලා ආවත් ගුවන් යානයක්. ලෝකෙ කොහේ ඉඳලා ආවත් ගුවන් යානයක් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. දැන් මොකද මේකේ වෙන්නේ? හැම වර්ෂයකම ඉතාම වගකීමෙන් නිමල් සිරිපාලසලා මැතිතුමනි මේක කියන්නේ. ඔබතුමා ප්‍රවාහන මැතිතුමා විදියට හැම වාර්ෂිකව මත්තල ගුවන් තොටුපළ නිසා ගුවන් ගමනේ ඉතුරු වෙච්ච වාර්ෂිකව ඉතුරු වෙන තෙල් ප්‍රමාණය පමණක් ගැලුම් 8,34,000ක් ගැලුම් 8,34,000ක් ඉතුරු වෙනවා. මොකද මත්තල නිසා දැන් විනාඩි 20කට විතරයි අමතර ඉන්ධන අරන් එන්න ඕන. විනාඩි 20කට විතරයි ගැලුම් 8,34,000ක් ඉතුරු වෙනවා. මේකෙන් වාර්ෂිකව රුපියල් මිලියන 235ක් 23,25,00,000 මත්තල ගුවන් තොටුපළ නිසා අමතරව පුරවාගෙන ආයුතු ඉන්ධන වලින් ඉතුරු වෙච්ච ප්‍රමාණය වාර්ෂිකව රුපියල් 23,25,00,000. එක උදාහරණයක්. මේක මේ ලාභ ලාභ ගිණුම්වල ඇතුළත් වෙලා නැහැ. මේක මේ ලාභ ලාභල ගිණුම්වල ඇතුළත් වෙලා නැහැ. ඉඩ ප්‍රමාණය විතරක් අමතරව ඉතුරු වෙන කිලෝ 2000ක්. ඒ ඉන්ධන නිසා කාගෝ එකේ අමතර කිලෝ 2000ක් ගේන්න පුළුවන්. මේ වාර්තා වෙලා නැහැ. ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක වැරදි තැනකට තල්ලු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා අපේ ප්‍රවාහන ඇමතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් විදේශකරණය කිරීම නෙමෙයි. අපේ පක්ෂයේ නිර්මාතෘවරයා එසවලරි බණ්ඩාරනායක අගමැතිතුමා විදේශකයන් සතුව තිබිච්ච ආයතන ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ මේ රටේ පුද්ගලිකකරණය වෙච්ච ආයතන නැවත පවරගත්තු නායකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික දර්ශනය දේශපාලන සංස්කෘතිය මේක නෙමෙයි. මේක බරපතල අනතුරකට යනවා. මම කතාව අවසන් කරන්නට පෙර අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්නේ මේ විදියට විකුණගෙන ගියොත් විදේශ රාජ්‍යයන්ට ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ඉතිහාසය මම කැමති ඔබතුමාට සිහිපත් කරන්න. 1505 පෘතුගීසින් මේ රටට ඇවිල්ලා 505 ඉල්ලුවේ මොකක්ද? කොළඹ වරා ඉල්ලුවද? ගුවන් තොටුපළක් ඉල්ලුවද? 99 අවුරුදු බද්දට ඉඩම් ඉල්ලුවද? නෑ. පෘතුගීසින් ඇවිල්ලා සභානායකතුමනි ඉල්ලුවේ මොකක්ද? ගෙරිහමක ඉඩ. එදා කෝට්ටේ රජුරෝ ගෙරිහමක ඉඩ දුන්නා. ලියලා හිං වෙන්න මකුළු දැලක් වගේ හදාගෙන කොළඹ කොටුව වෙන් කරගත්තා. හැබැයි එදා පටන් ගත්ත 1505 ගෙරිහමක ඉඩ දීලා ආරම්භ වෙච්ච යුරෝපීය ආධිපත්‍යය පෘතුගීසින් පස්සේ ලන්දේසිය ඇවිල්ලා, ලන්දේසියෙන් පස්සේ ඉංග්‍රීසිය ඇවිල්ලා, එද්දාස් පන්සිය පහේ ඉඳලා එද්දාස් නමසිය හතලිස් අට වෙනකං අවුරුදු හාරසිය තිස්තුනක් යුරෝපී ආධිපත්‍යයෙන් මිදෙන්න අපි බලාගෙන ඉන්න සිද්ධ වුණා. ජාතියක් විතර බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ ගෙරි හැමක ඉඩ දීලා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමා කල්පනා කරන්න, වරා ජාත්‍යන්තර වරායන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 99 අවුරුදු බද්දට ඉඩම් අක්කර දසදහස් ගණක් දුන්නයින් පස්සේ මෙරටේ ස්වාධීනත්වය නැවත දිනා ගන්න, නිදහස දිනා ගන්න අපිට කොයිතරම් කලක් බලාගෙන ඉන්න පුළුවන් වෙයිද? එසා මේ සභාවට මේ යෝජනාව ඉදිරිපත් කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන සුදුසුන්ත වෙමින් මම යෝජනාව විස්තර කරන්නට ආරාධනා කරනවා ගරු නාමල් රාජබක් මාට.
ගරු සභාපතිතුමනි, දළ සරහ පෙරම ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ස්ථිර කරමින් මත්තල ගුවන්තුරුපළ මෙරටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තුරුපළ. පහුගිය කාලයේ මේ ගුවන්තුරුපළ පිළිබඳව නොයෙක් මත ප්‍රකාශ මෙරටේ ඉදිරිපත් වුණා. හැබැයි අපි දැකපු දේ තමයි හිතා මතා ගුවන්තුරුපළ වගේම මෙරටේ බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් කරන සැලසුම් සහගත වැඩපිළිවෙලක් වර්තමානයේ ඔබ තමුන් වහන්සේලාගේ රජයේ විසින් අරන් යන බව අපට පැහැදිලි. මත්තල ගුවන්තුරුපළ 2015 කලින් ගුවන් යානා සතියට 22ක් ගුවන් යානා ආපු ගුවන්තුරුපළ. අද වෙනකොට ගරු ඇමතුමනි ගුවන් යානා 4ක් හෝ 5කට වැඩිය මත්තලට එන්නේ නැහැ. මත්තලට එන්නේ නැහැ. ඒ ගුවන් යානා 2015 කලින් එන්නත් 2015 පස්සේ නොඑන්නත් හේතුව මොකද්ද? මේ රටේ පවත්නා රජයේ ප්‍රතිපත්තිය. 2015 කලින් ගුවන් යාන අලුත් වැඩියා කිරීම සඳහා අවශ්‍ය ආයතන ආයෝජන පෙළගස්වල තිබුණා. ප්‍රංශ සමාගමක් එක්ක, ලෆ්තාන් සමාගමත් එක්ක MRO එකක් හදන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිවිසුම් ගත වෙලා තිබුණා. අද වෙනකොට ඒ ගිවිසුම ගැන සම්බන්ධයක්, ඒ ගිවිසුම ගැන හෝ ඒ ක්‍රියාකාරිත්වය පිළිබඳව කතාවක් වෙන්නේ නැහැ. 2015 පස්සේ ගුවන් යානා ආපුව නවත්තලා ගුවන් යානා සමාගම් වලට කියලා දැන් එන්න ඕනේ නැහැ කියලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මත්තලට කියපු ගුවන් යානා ප්‍රමාණය අයින් කරලා අද කියනවා මත්තලට මගින් එන්නේ නැහැ කියලා. ගරු ඇමතුමනි, ඔබතුමා නෙවෙයි මෙරටේ ඕනෑම කෙනෙක් දන්නවා බස් ස්ටෑන්ඩයක් හදලා බස් ගෙනල්ලා ගහනවා වගේ ගුවන්තුරුපළක් හදලා ගුවන් යානා ගැන නවත්තන්න බෑ යම්කිසි කාලයක් යන. එදා තර්කයක් ගෙනාව මත්තලට වැඩිපුර එන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කියලා. මත්තලට විතරක් නෙවෙයි, කටුනායක වැඩිපුර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා. ඔබතුමා ඩුබායි කියලා බැලුවොත් ඩුබායි ගුවන්තුරුපළේ තියෙන වැඩිපුර එමිරේට්ස් ගුවන් යානා. ලන්ඩන් හීතරු ගුවන්තුරුපළට කියලා බැලුවොත් ටර්මිනල් 5 කියන ටර්මිනල් එක සම්පූර්ණයෙන් හැදුවේ එමිරේට්ස් හැදුවේ බ්‍රිටිෂ් යාවේ සමාගමට සම්පූර්ණ පරිපාලනය කරන්න. ඕනෑම රටක තම රටේ තියෙන ගුවන් සමාගමේ ගුවන් යානා බහුතරයක් තමයි ඒ ගුවන්තුරුපළට එන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒක තමයි ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් ගුවන් සේවා ව්‍යාපාරයේ යෙදෙනකොට ඒක තමයි ක්‍රමවේදය. අද 2015 පස්සේ මත්තලට ආපු ගුවන් යානා ටික නවත්තලා වී ගබඩා කළා. බෙඩල සලහපිරු මන්ත්‍රීතුමාත් කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා නිමල් සිරිපාල සිල්ව ඇමතුමාට අමාත්‍යාංශයේ බාර අරගෙන වී ටික අයින් කරන්න කටයුතු කෙරුවා. හැබැයි වී ගබඩා කරලා ගුවන් සමා ගුවන් තොටුපළේ තියෙන ගෞරවය වගේම මේ රටේ ගෞරවය ඔබතුමාලා නොදනුවත්වම කෙලෙසුවා. හැබැයි අද පාඩුයි කියන ගුවන් සමාගම ගුවන් තොටුපළකට ගරුකා සභානායකතුමනි පාඩුයි කියලා කියන එක ඩොලර් මිලියන 5ක ලන්සුවක් ඇවිල්ලා අපිට දැනගන්න තියෙන විදිහට ඩොලර් මිලියන 5. දැන් මේ ගිවිසුමේ තියෙන්නේ මොනවද? මේ ගිවිසුමේ අන්තර්ගතව තියෙන්නේ මොකද්ද? මේ ගිවිසුම් ගත වෙන හේතුව මොකද්ද? මේ ගිවිසුමේ තියෙන වගන්ති මොනවද කියන එක පිළිබඳව මේ ගලු පාර්ලිමේන්තුවවත් රටේ ජනතාවවත් මේ වෙනකොට දැනුවත් වෙලා නැහැ ගරු සභාපතිතුමනි. අපි දැක්ක හම්බන්තොට වරාය හදනකොට කැබිනට් අනුමැතියක් ගත්තයි කිව්වා. හැබැයි කැබිනට් අනුමැතිය වඩා හාත්පසින් වෙනස් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ගිවිසුම. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ගිවිසුමට වඩා හාත්පසින් වෙනස් අස්සම් කරපු ගිවිසුම. ඔබතුමාලා කැබිනට් එකට නොමග යවලා පාර්ලිමේන්තුවට නොමග යවලා අදාළ ආයෝජනය කරන්න තියෙන සමාගමත් එදා නොමග යවුවා. දැන් මත්තල ගුවන්තුරපලත් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. ආයෝජකයෝ මේ රටට එනවට අපි විරුද්ධ නැහැ ගරු ඇමතුමනි. ආයෝජකයෝ ගේන්න ඕනේ. ජාත්‍යන්තර ආයෝජකයෝ එන්න ඕනේ. හැබැයි ආයෝජකයෝ ගේන මුවාවෙන් අපේ ජාතික සම්පත් කුණුකොළට විකුණනවා. ආයෝජකයන මුවාවෙන් අපේ රටේ ජාතික සම්පත් විජාතීකරණය කරනවා නම් අන්න ඒකට අපි විරුද්ධයි කියන එකත් මේ උත්තරීතර සභාව තුන මතක් කරන්න ඕනේ. මත්තල ගුවන්තුරපල කියන්නේ තනි ආයතනයක් නෙවෙයි. එදා මත්තල හම්බන්තොට සැලසුම හදනකොට මත්තල ගුවන්තුරපල ජාත්‍යන්තර වරාය සහ අධිවේගී මාර්ගය මේ සියල්ලම ඒකරාශී කළා නිදහස් වෙළඳ කලාපයක් විදිහට හැදුවේ. සිංගප්පූරුව ගොඩනැගුණේ සීපෝට් එයාපෝට් ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින්. ඩුබායි රාජ්‍ය ගොඩනැගුණේ සීඑන් එයාපෝට් ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින්. මුහුදෙන් නැවෙන් දෙකෙන්ම මගීන්ට එන්න පුළුවන්, බාණ්ඩුව මාරු කරන්න පුළුවන්. මෙවැනි සී එයාපෝට් කන්සෙප්ට් එක ලෝකේ තියෙන සුළුතරයක්. ලෝකේ තියෙන ඉතාමත් රටවල් බොහොම සුළු ප්‍රමාණයක්. අපේ ආසියාතික අපේ කලාපේ සිංගප්පූරුව ඩුබායි වගේ රටවල් මැද පෙරදිග කලාපෙන් ඩුබායි වගේ රටවල් ගොඩනැගුණේ මෙවැනි සංකල්පයක් අනුව. හැබැයි අද ඒ සංකල්පය රටවල් දෙකකට දෙනවා. ආර්ථික වශයෙන් එකිනෙකා අභියෝග ඉදිරිපත් කර අභියෝගයක් තියෙන රටවල් දෙකකට ලබා දෙනවා. දේශපාලනික වශයෙන් වෙනස්කමක් තියෙන රටවල් දෙකකට ලබා දෙනවා. ඔබතුමාලා විනාඩියක් කල්පනා කරන්න. භූගෝලීය දේශපාලනය තුළ යම්කිසි වෙනසක්, යම්කිසි මතභේදයක්, යම්කිසි මතවාදයක් මතභේදයක් තියෙන රටවල් දෙකකට අපේ රටේ ප්‍රධානතම ජාතික සම්පත් දෙකක් කිලෝමීටර 50ක් ඇතුළත ලබා දුන්නම ඒ ජාත්‍යන්තර දේශපාලනික අරගලයේ කොටස්කරුවන් බවට අපි නිකම්මපත් වෙනවා. ඇයි ඒ? එවැනි වැඩපිළිවෙළක් තුර අපිට ලැබෙන ආර්ථික වාසිය මොකක්ද? ලෝකේ රටවල් දෙකක් අතර ආර්ථික බලවතුන් දෙකක් අතර අරගලයක කොටස්කරුවන් වෙන්නේ ඇයි අපි? අවසානයේ අපි හදපු වරායේ, අපි හදපු ගුවන්තුරපලේ ප්‍රතිලාභ අපිටත් නැහැ, අපේ දරුවන්ටත් නැහැ, අපේ රටටත් නැහැ. ජාත්‍යන්තර අරගලයක කොටස්කරුවන් බවට නොමිලේම අපිපත් වෙනවා. පහුගිය දවස්වල අපි උද්ඝෝෂණය කෙරුවා. අදත් මම පොලිසියට ගියා. හෙට උදේ 10ට මට එන්නයි කිව්වා. හැබැයි හෙට මගේ උසාවියේ නඩුව තියෙන නිසා කළ සභාපතිතුමා අද මම ගියා. අද ගියාම පොලිසියෙන් ප්‍රතික්ෂේප කරනවා කට උත්තර ලියා ගන්න. පොලිසිය. හැබැයි ඊයේ රෑ එළිවෙනකන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෙවණගල ප්‍රදේශයේ ගෙවල් වලට පයින්නවා. පැල්ලා අතරංගුණ ගන්නවා. හොයනවා. උද්ඝෝෂණය කරන්න මෙරට ජනතාවට අයිතියක් තියෙනවා. වීඩියෝ බල උද්ඝෝෂණය සම්බන්ධ වෙච්ච ගෙවල් වලට ගිහිල්ලා පවුල් වලට පොලිසියට ගිහිල්ලා කරදර කරන කරු සභාපතිතුමෙ තියෙන අයිතිය මොකද්ද? මේකද ඔබතුමාලා පොරොන්දුණු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය? මේකද ඔබතුමාලා පොරොන්දුණු යහපාලනය? අපි දැක්ක පොලිසිය ඒස්.පී. දළුවත්ත අත්තරන් උඩරගෙන අත් දෙක බැඳගෙන ඉන්න පුද්ගලයා කනට ගහනවා, කංගඩිය පැලෙනවා. හැබැයි ඒස්.පී. දළුවත්තේ පුද්ගලයා අරගෙන සූර්ය වේවයිසි. හැබැයි උසාවියේ නඩුව දාන්නේ හම්බන්තොට ගොයි. ඒ සිද්ධිය වෙලාවේ අත්තරන් උඩ ගත්තා කියලා.
ගර්මන්තුමා කතා කරන්න.
අතරංගුඩ ගත්තයි කියලා. බස් එක ඇතුලේ දෙන්නට කණ්ඩ ගන්නවා කරු සභාපතිතුමනි. ඒස්.පී. දළුවත්ත කියන එක්කෙනා. ඔහුට තව නඩු තියෙනවා, ඔබතුමාලා හොයලා බලන්න. තව චෝදනා බොහොමයක් තියෙනවා. ඔහු මහනුවරෙන් දකුණු පළාතට ට්‍රාන්ස්ෆර් කළා අය කියන එක ඔබතුමාලා හොයන්න. එතකොට එවැනි පුද්ගලෙක් දාලා දේශපාලනික වශයෙන් මේක මෙහෙवला, කනට ගහලා, බය කරලා, මාධ්‍යවේදී සහෝදරයට ගහලා, සුසන්ත කියන සහෝදරයට ඔබතුමාලා උත්සාහ කරනවා මේක මර්ධනය කරන්න. ඒ මර්ධනය කරන එක විතරක් නෙවෙයි, රෑතිස්සේ එළිවෙනකන් ගෙවල් වලට යනවා, ගෑනු මිනිසුන්ට කරදර කරනවා. කොහොම මහත්තයා කියලා අහනවා. මොකද්ද මේ මිනිස්සු කරපු වරද්ද? ජාතික සම්පතක් විකුණන එකට විරුද්ධ උද්ඝෝෂණය කරපු එකද? දැන් අපි ගියාම කට උත්තර ගන්නේ නැහැ. ඇයි? හුඟක් වෙලා යනවලු. හැබැයි කරු සභාපතිතුමනි, අද උදේ කට උත්තර ගන්න බෑ මගේ හුඟක් වෙලා යනවා කියලා. හෙට හැන්දෑවේ පහට එන්නේ කියලා දැන් ලියුමක් එවනවා. එතන හිටන්නේ පහටනේ රෑ 10 වෙනකන් ගන්නද? දැන් අද උදේ ගියාම කට උත්තර දෙන්න. අද උදේ එන්නේ කිව්වම අද උදේ ගියාම කියනවා නෑ. වෙලා යනවා. පැය 6-7ක් ඔබතුමාගෙන් ගන්න දින වෙන දවසක එන්නලු. හැබැයි හිටන්නේ පහටනේ කියනවා. ඇයි පහට ඇවිල්ලා රෑ 12 වෙනකන් කටයුතු කරලා යන්නද? හෙට පහට එන්නේ කියන්නේ. මේ ගරු සභාපතිතුමනි සම්පූර්ණයෙන් මේ ආණ්ඩුවේ මර්ධනය ක්‍රියාත්මක වෙන්නේ. මර්ධනය. මෙලට අරගල බොහොමයක් තිබිලා තියෙනවා. හැම දෑම ශිෂ්‍ය අරගල වලට ගහනවා. හැම වෘත්තීය සමිති අරගලයකටම ගහනවා. ගහලා මර්ධනය කරලා බලනවා කොහොම හරි කොහොම හරි තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම තියාගන්න මේ රටේ ජනතාව මර්ධනය කරන්න. ඒක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ලැජ්ජයි. අද ඒස්පී දලුවත්ත කියන කෙනාට
ගරු මන්ත්‍රීමා කාලය අවසන්යි.
විනාඩියද ඒස්පී දලුවත්ත කියන කෙනාට පරීක්ෂණ කරන්න වාර්තාවක් ඇඳවලා. හැබැයි ගරු කිරියල්ල මන්ත්‍රීතුමනි ඇමතුමනි රාළහාමි කෙනෙක්ට මේ ප්‍රශ්නේ වුණා නම් රාළහාමි කෙනෙක්ගේ මේ ප්‍රශ්නේ වුණා නම් අද වෙනකොට රාළහාමි ඉන්ටඩික් වෙලා. හැබැයි මොහු දේශපාලනික වශයෙන් බල දේශපාලනික වශයෙන් මෙහෙවපු කෙනෙක් නිසා පරීක්ෂණ වාර්තා විතරයි. එනිසා කරුණා කළා ඒ මාධ්‍ය විදියට සාධාරණයක් ඉස්ස කරන්න ඔබතුමාලගේ ආණ්ඩුවේ. ඒස්පී දලුවත්තර විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. අදටත් හම්බන්තොට පරීක්ෂණ කරන ඒස්පී දලුවත් කොහොමද පරීක්ෂණ කරන්නේ? ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඔහු ගහලා තියෙනවා. ඔහුට විරුද්ධව මානව හිමිකම් කොමිසමේ දාපු පැමිණිලි කරනවා. හැබැයි ඔහු තමයි අද හම්බන්තොට ගෙවල් වලට ගිහිල්ලා පරීක්ෂණ කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මම මේ ආණ්ඩුවට කියන්නේ ඔබ ඔබේ ජාත්‍යන්තර දේශපාලනය දේශපාලනික ප්‍රතිපත්තිය මෙහෙවන්න මීරටේ ජාතික සම්පත් පාවිච්චි කරන්න එපා. ඒ පාවිච්චි කරන එකෙන් ජාත්‍යන්තර දේශපාලනික අතකොළුවක් බවට මීරට පත් කරන්න එපා කියන ඉල්ලීමක් කරනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මැතිතුමා.
ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම අද සභාව කල් තබන අවස්ථාවේ දළ සලහ පෙරුම ගරුපන්තුමා මේ ගෙනාපු යෝජනාව පිළිබඳ මට පුදුම හිතෙනවා. ඇයි එහෙම පුදුම හිතෙන්නේ? එතුමා පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක්. ඒ රජයේ මේ රටේ ඉඩම් විකුණද්දි විකුණන්න පිඹුරුපත් සකස් කරද්දි ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරයෙක් අද අපි බදු දීමක් ගැන කතා කරද්දි විකිණීමයි බදු දීමයි කියන වචනේ තේරුම නොදැන කතා කිරීම පිළිබඳව මට මේ වෙලාවේ ඇති වෙන්නේ විශාල කනගාටුවක් එතුමා කෙරෙහි. එතුමා කීර්තිමත් දේශපාලකයෙක් වශයෙන් විකිණීම කියන්නේ මොකද්ද, බදු දීම කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව ද කොහෙද තමා මේ කතා කරන්නේ? එතුමා මේ රටේ ගාලු මෝදර යුද හමුදාවේට අයත් ඉඩම ශැංගිරා හෝටලයට විකුණද්දි ඒ කැබිනට් මණ්ඩලයේ කතා නොකර හිටියා. සද්ද කරේ නැහැ. ලෝකේ කොයි රටේද ඉඩම් සින්නක්කර වෙන රටවල් වලට විකුණන්නේ? වෙන රටවල් වල සමහර ඉඩම් වල බිල්ඩින් වල යටටට්ටුව බදු දෙන්නෙත් නැහැ සමහර රටවල් වල. නමුත් මේ අපේ රටේ අක්කර 7ක් සින්නක්කර දෙද්දි සද්ද නැතුව හිටියා ඒ කැබිනට් මණ්ඩලයේ. අපි දන්නවා ඇයි සද්ද නැතුව හිටියේ කියලා. ඒ අවස්ථාවේදී කතා කරනකොට මොකද වෙන්නේ කියලා රටේ ජනතාව දන්නවා. ඉන්පසු පෝට් සිටි ඒ භූමි ප්‍රදේශය සින්නක්කර දෙන්න තියෙද්දි සින්නක්කර දෙන්න පිඹුරුපත් සකස් කරලා තියෙද්දි සද්ද නැතුව හිටියා. හැබැයි දැන් කතා කරනවා අපි මේ විශාල ජනතාවගේ බද් මුදල් වියදම් කරලා ආදායම් නොමැති ඒ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න හදපු ස්ථාන ආදායම් ලබන ස්ථාන බවට යම්පත් කිරීම සඳහා ආයෝජකයන් සමග යම් ව්‍යාපාරවලට යද්දී අන්න ඒකට මතක් වෙලා තියෙනවා අර පරණ තමන් පසුගිය රජයේදී නිහඬව හිටපු එක නිසා අද එතුමාට සිද්ධ වෙලා තියෙනවා විපක්ෂයේ ඉඳන් ඒ පිළිබඳ හඳුනා ගන්න. විශේෂයෙන්ම මම නියෝජ්‍ය ඇමතිවරයා වුණාට පස්සේ මං ඇහුවා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මේ පිළිබඳ ඔබතුමාලා දැනුවත් කළේ නැද්ද හිටපු ජනාධිපතිවරයා කියලා. මං හිතන්නේ මෙතුමාලගේ මේ දෛවයේ සරදමක්, එතුමාලා හිටිය ආණ්ඩුවක මේ ජනතාවගේ මුදල් මෙහෙම වියදම් කරලා කිසිම රටට ආදායමක් නැති දේපලක් හදපුවාම ඒ පිළිබඳව එතුමාටම මේක විකිණීමක්ද බදු දීමක්ද තේරෙන්නේ නැතුව කතා කිරීමට සිදුවීම පිළිබඳව මං හිතන්නේ මේක එතුමාගේ දෛවයේ සරදමක්. විශේෂයෙන් මං කියාගෙන ආවේ මම සිවිල් ගුවන් සේවා අධිකාරියත් එක්ක කතා කළා, ඔබතුමාලා මේ ගැන පැහැදිලි කිරීමක් කෙරුවේ නැද්ද? මම මේක වගකීමෙන් කියන්නේ. එතුමාට මට දීපු උත්තරේ තමයි මේ ස්ථානයේ ඉස්සලා තෝරගෙන තිබුණ වීරවිල. වීරවිල ප්‍රදේශයේ ওই ස්ථානෙට ගිය වෙලාවේ ඒගොල්ලෝ ගිහිල්ලා ස්ථානීය පරීක්ෂණයට ගියාම කිව්වලු මේ ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක්, මේ ස්ථානයේ මේක හදන්න එපා කිය. ඒ අවස්ථාවේදී මට ඒ වෙලාවේ කිව්වේ මොකද්ද? මම මොකද්ද වුනේ කියලා. එතකොට කිව්වා ඒ වෙලාවේ හිටිය මේ රටේ ප්‍රධාන පුද්ගලයෙක් කිව්වලු තමුසල මේක හදනවා. මේක හාරද්දී කාවන්තිස්ස රජුරන්ගේ මාලිගාව මත වුණොත් මට කියනවා මම ඒක පදිංචි වෙනවා කියලා. එහෙමලු කිව්වේ. ඒ නිසා විශේෂයෙන්ම අන්තිමට
පොයින්ට් පොඩ කතා කරන්න.
ඔබතුමා බොරු කියන්න එපා. පුරාවිද්‍යා ප්‍රශ්නයක් නෙමෙයි ආවේ, ගොවීන්ගේ ප්‍රශ්නයක්. මේ කරු කතානායක හිටපු කතානායක තමයි රාජපක්ෂ මහත්තයා මැදිහත් වුනේ.
හරි.
අභාව නොගවන්න එපා. පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි. විශේෂයෙන්ම මම මේ කිව්වේ මට කියපු දේ මං අහුවට පස්සේ මං නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන්. ඊට පස්සේ විශේෂයෙන්ම කිව්වා ඒ වෙලාවේ මම මේ අවස්ථාවේදී මේක මම කියපු දේවල් විශේෂයෙන්ම හැම වෙලාවෙම මේක කියන්නේ නැහැ. මොකද මේක කිව්වොත් මේ රටේ විශාල ප්‍රශ්නයක් ඉස්සරහට ඇති වෙන නිසා මම ඒක ඉදිරියේදී ඊට පස්සේ කියන්නේ නැහැ.
මේක මම අමතුමාට කතා කරන්න දෙන්න.
මේ පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි. මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඊට පස්සේ ඒකෙන් පස්සේ වෙන ස්ථානයකට මේක ගෙනිච්චා. වෙන ස්ථානයකට ගෙනියද්දි මම ඇහුවා ඔබතුමාලා මෙතන තිබිච්ච පරිසර ප්‍රශ්න ගැන කතා කළේ නැද්ද කියලා. පරිසර ප්‍රශ්න ගැන කතා කරන්න තියා අඩු ගානේ කතා කරුවෙත් නැහැ කිව්වා සිවිල් ගුවන් සේවා අධිකාරියට මේ පිළිබඳ කතා ගන්න. මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. එතනින් පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතනටයි ගුවන් යානා එන්නේ නැත්තේ. ඇයි මෙතන කිසිම පරිසර ඇගීමක් නැතුව හුලං හමන දිහාව ගැන ඇගීමක් නැතුව අර මහ කැලේ තියෙද්දි එන හුලඟයි කැලේ කප්පුවම එන හුලඟයි කියන අධ්‍යයන නැතුව මේක කෙරුවා. දැන් ගුවන් යානා එද්දි කීයක් ගුවන් යානා ආපුවාම සත්තු වැඩිලා මේ ගුවන් යානා එන්නේ නැති තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේම වකීර්කෙන්ක ඔබතුමාගේ යෝජනාවනේ ආස් එකේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා විදියට ගුවන් තොටුපළ හදන්න ගියේ වැල්ලවායි කියලා.
ඔව් වැල්ලවායි හැදුවේ නැහැ නේද? වැල්ලවායි හදන්න
ගියා. හැදුවේ නැත්නම් ආණ්ඩුව නැති වෙච්චින්ද?
ඒක වෙනම කතාවක්. දැන් මේ හැදුවට පස්සේ මේ හදපු එක ගැන කතා කරන්නේ. සභාපතිතුමනි මේක මේ අද වෙද්දි මේකට ඩොලර් මිලියන 200 250කට ආසන් ප්‍රමාණයක් වේදම් කරලා තියෙනවා. මේක මේ රටෙන් මේ තමන්ගේ ප්‍රතිරූපය ගණන් ගන්න පිට රටින් ණය ගන්න නැතුව කියන්න තිබුණේ ආයෝජකයට කියන්න මේක හදන්න අපිට ගුවන් තොටුපළක් ඕන නම් අපිට වරායක් ඕන නම් ආයෝජකයට කියන්න තිබුණා අපිට වරායක් ඕනේ අපිට ගුවන් තොටුපළක් ඕනේ මේක හදන්න කියලා ආයෝජකයට කියලා ඒ ආයෝජන තුලින් කෙරුවා නම් අපිට ණය ගවන්න වෙලා නැහැ වෙන්නේ නැහැ. අද වෙද්දි කීයද මේකේ தත්ත්වය? අද වෙද්දි මේකේ ආදායම කෝටි 160යි මාසෙකට. වියදම මාසෙකට 118850යි. අපි ණය ගවන්න ඕන 2500ක්. කෝටි 25 ගානේ මාසෙකට බිලියන 3ක් අවුරුද්දකට අවුරුදු 15ක් ණය ගෙවන්න ඕනේ. කොහෙන්ද මේක කරන්න වෙලා තියෙන්නේ? මේක අපිට කරුණායි ගුවන්තොටුපළේ මේක කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය අපි දන්නවා. මට ඉතා කනගාටුයි. මෙතුමා මං ඉතාමත්ම අගය කරන മന്ത്രിවරේ. මම එතුමා මේ ඉතා දක්ෂ മന്ത്രിවරේ. හැබැයි මෙතුමා කිව්වා ඒක ඒ කාලේ ඒ ආණ්ඩුව කාලේ කොහොමද මේගොල්ලන්ගේ තිබුණේ මේ ආයෝජනය සඳහා වැඩපිළිවෙල කියලා. මං දන්නවා මොකක්ද වුනේ. ඒ දවස්වල ඒ පැත්තේ හෝටල් හදලා කැසිනෝ ව්‍යාපාර පටන් අරන් ඒ චාටර් ෆ්ලයිට්ස් ගෙනහැල්ලා ඒ කැසිනෝ හෝටල් වලට ගෙනහැල්ලා මතකද ඒ දවස්වල ගඩතොට ස්වාමීන් වහන්සේලා විරුද්ධුනේ මොකටද? මෙන්න මේක තමයි කරන්න බලාපොරොත්තු වුනේ. මත්තල ගුවන් තොටුපළ හදලා මත්තල ගුවන් තොටුපළට වෙනම ඕස්ට්‍රේලියාවෙන් කැසිනෝ පැකට්ලා ගෙනහැල්ලා මේ කැසිනෝ හෝටල් හදලා ඒගොල්ලන්ට වෙනම කැසිනෝ නගරයක් හදන්න තමයි බලාපොරොත්තු වෙලා තිබුණේ. කෙසේ වෙතත් රෙඩ් ලයිට් ඒරියා හදලා ඉතින් මේක ජනතාවගේ වාසනාවට මේක උනේ නැහැ. ඒ වගේම ඒ වගේ හම්බන්තොටට වරායට කොච්චර මුදලක් වියදම් කරුවාද? ක්‍රීඩා පිටින් කොච්චර මුදලක් වියදම් කරුවාද? ඒ වගේම ගුවන්තොටුපළට කොච්චර වියදම් කරුවාද? කන්වෙන්ෂන් හෝල් එකට කොච්චර මුදලක් වියදම් කරුවාද? ඒ වගේම තවත් විශාල මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වුණා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට. බැරි වෙලාවකත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල හම්බන්තොට කෙරුවා නම් අපිටත් වෙලා දෙන්න වෙන්නේ ග්‍රීසිය වගේ වෙන්න. මොකද ග්‍රීසියේ ඔලිම්පික් උඩල තියලා අන්තිමට ග්‍රීසියට මොකද වුනේ? එන්න ඒ වගේ වෙන්න හොඳ වෙලාවට ජනතාවගේ වාසනාවට ඒක සිද්ධු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපළ අපිට දැන් විශාල වශයෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ඒකට අපි ආයෝජක හොයාගෙන යනවා. ගරු අමතුමා ඒ පිළිබඳ සාක්ෂියයි එතුමාගේ කතාවේදී විශේෂයෙන්ම මම කියනවා අනිවාර්යයෙන්ම මෙය ලාභ ලබන ගුවන් තොටුපළක් බවට පත්කරන අපි ආයෝජක එකතු වෙලා මේක කරන්න ඕනේ. විශේෂයෙන්ම එතුමා කිව්වා මම මේකත් වගකීමෙන් කියන්නේ. එතුමාගේ ඒ ගුවන් තොටුපළ හැදුවාට පස්සේ ඒ ගුවන් තොටුපළේ හයි කරපු සමහර equipment සමහර උපකරණ ඒවා ඒගොල්ලන්ගේ සමග ඉතාමත්ම කුළුපග ආශ්‍රය කරන කම්පැනි වලට තමයි දුන්නේ. ඒවා පරීක්ෂා කරන්න ගියාම ඒකට වෙච්ච දේවල් අපි ප්‍රසිද්ධිය කිව්වොත් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. රටට කැල්ලක් වෙන්න නිසා මම ඒක කියන්නේ නැහැ. අපි ඒව දන්නවා. ඒත් ඒ ඒ සවිකරපු උපකරණ කොපමණ තත්ත්වයක තිබුණේ කියලා. ඒ නිසා මේවා ජනතාවට දැනවත් දැනගන්න ඕනේ. නමුත් එහෙම දැනගත්තොත් ඒක ලෝකයේ අපකීර්තියක් බවට පත් වෙනවා. ඒ ගුවන් තොටුපළ ඒ නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මත්තල වගේ ගුවන් තොටුපළක් හදලා මේ රටට විශාල අද වෙද්දි කෝටි 1563ක පාඩුවක් තියෙනවා 2016 වසරේ. කෝටි 1563ක අවුරුදු 10ක් මෙහෙම ගියොත් කෝටි 15000ක් ඒ කියන්නේ හැදුවා වගේ පස් ගුණයක මුදලක් පාඩු වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ ගුවන් තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කරන විශේෂයෙන්ම අපි විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒ සඳහා ආයෝජකයත් එක්ක අපි සාකච්ඡා කරමින් යනවා. හැබැයි කිසිම දවසක මේක විකුණන්නේ නැහැ. මේක බදු දීමක් ගන්න අවුරුදු 99කට බදු දෙන්නෙත් නැහැ. ඒකත් බොරු. විශේෂයෙන්ම අවුරුදු 99කට බදු දීමනත් අපි සූදානමක් නැහැ. එහෙම බදු දෙන්නෙත් නැහැ. ඒ නිසා ගරු ඇමතුමා මේ පිළිබඳ එතුමාගේ සතාවේද කියයි. කෙසේ වෙතත් මම එතුමාට කියනවා එතුමා වැරදි වෙලාවකට තමයි මේ කල්තබීම යෝජනා ගෙනාවේ. විශේෂයෙන්ම තමන්ගේ මේ රටේ ජනතාවගේ ඉඩම්, මේ රටේ මාතෘභූමියේ ඉඩම් චීනයට සින්නක් කර දීලා ඒ වගේම සින්නක් කර දෙන්න පෝට්සිඩේගේ පිමුටුපත් සකස් කරපු අයටම සිද්ධ වුණා වෙන්න අද මේ මත්තල ගුවන් තොටුපළ මෙහෙම දෙනවා කියලා බොරු යෝජනා ගෙනල්ලා මේ සභාවේදී තමන්ගේ මේ රට නිර්වත එළිදක්ව ගන්න අපේ. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට ඉල්ලා සිටිනවා මෙවැනි යෝජනා ගන්න එපා. අපි ඔක්කොම රටට ආදරය අය. අපි කවුරුත් කැමති නැහැ මේ රටේ ඉඩම් විකුණන්න. අපිට ඕනේ මේ රටේ ආදායම් වැඩි කරන්න. මේ රටේ ආදායම් වැඩි කරලා මේ රට හැම එක්කෙනාටම විශේෂයෙන්ම අද වෙද්දි අපේ රටේ ආදායම වියදම අතර දෙගුණක් විය පරතරය. ඉතින් මේක කරන්න නම් අපිට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා ආයෝජකය මේ රටට ගෙනල්ලා මේ රට දියුණු රටක් බවට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ දරුවොත් සාප කරනවා. ඒ නිසා අපි ඔක්කොම සියලු දෙනාම එකතු වෙලා මේ සියලු දෙනාට එකතු වෙලා මේ රට කෙරුවේ නැත්තම්. ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා මේ තමන් කරපු වැරදි වැරදි වැඩවලට තව තවත් ඉදිරියට මේ ගිහිල්ලා මේ යන ජනතාව අතරට ගිහිල්ලා මේ ප්‍රශ්න කරන්නේ නැතුව ඒවට මේ නිවැරදි කරන්න හදන අවස්ථාවේදී අපි අපේ රජය මේක නිවැරදි කරන්න හදන අවස්ථාවේදී සහයෝගය ලබා දීලා මම නියම ආයෝජකයන් මේ රටට ගෙනල්ලා මේ ආයෝජන අවස්ථා ලබා දීම සඳහා ඔබතුමාලාගේ සහයෝගය ලබා දෙන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටින මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඩීවි චානක මන්තුමා ඔබතුමාට විනාඩි 4යි.
ගරු සභාපතිතුමනි මන් දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපළේ වටිනාකමවත් එහෙමත් නැත්නම් ඒ පිළිබඳව නාම රාජපක්ෂ මැතිතුමත් දලස් සලහ පෙරුම් මැතිතුමත් වැඩි දීර්ඝ විස්තරයක් කරපු හින්දා ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම එදා අපි අරගල කරන්න උද්ඝෝෂණය කරන්න හේතුනේ අපේ රටේ දේපළ අපේ පොදු දේපළ එකින් එක කරලා විකුණා දැමීමට විරුද්ධ. ගරු සභාපතිතුමනි මෙහෙම උද්ඝෝෂණ කරනකොට මේවට විරුද්ධව අද පොලිස් බලය යොදාගෙන අද දිගින් දිගටම පහර දෙන්න පටන්ගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නවා කාන්තාවන් 7 දෙනෙක් ගන්නවා. ඒ වගේම පාසල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ ඇතුළුව 28ක් අත්අඩංගුවට අරගෙන පොලිසියේ ASP දලුවත්ත මහත්තය දාලා පහර දෙනවා මාධ්‍යවේදියෙකුට. මාධ්‍යවේදියෙකුට පහර දෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ බස් එකේ අරගෙන යනකොට පාසල් ශිෂ්‍ය දෙන්නට මිට මොළවල පහර දෙන්නේ. කම්බුලටත් නෙමෙයි ගහන්නේ මිට මොළවල පහර දෙනවා බස් එක ඇතුලේ තියලා. මේකද මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී. ඒ වගේම ගරු සභාපතිතුමනි ඒ වගේම මෙතන ඉඳන් මේ සිදුවීම වෙච්ච තැන ඉඳන් කිලෝමීටරයක් දුරින් හම්බන්තොට පොලිසිය තියෙද්දි මේ කණ්ඩායම අරගෙන යන්නේ වීරවිල පොලිසියට. කිලෝමීටර 20ක් ඈතින් තියෙන වීරවිල පොලිසියට ගෙනහිල්ලා නැවතත් කිලෝමීටර 19ක් ආපස්සට ඇවිල්ලා හම්බන්තොට රෝහල්ට ගෙනියනවා කියලා ඇවිල්ලා කිලෝමීටරයක් තියෙද්දි නැවත හරවගෙන යනවා දෙබරවැව රෝහල වෙත. දෙබරවැල රෝහල්ට ගෙනහිල්ලා මේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරලා විශේෂඥ වෛද්‍යවරයා වාර්තාවක් ඉදිරිපත් කරනවා වහාම මේ සියලුම දෙනාම ඇඩ්මිට් කරන්න කියලා හම්බන්තොට මහ රෝහල්. හැබැයි ගරු සභාපතිතුමනි මොකද්ද කරන්නේ? මේ පොලිසිය බලහත්කාරයෙන් මේ කණ්ඩායම අරගෙන ගිහිල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනිහිල්ලා හිරගෙදරට දානවා. හිරගෙදරට දාන එක නෙවෙයි සුවිශේෂම සිදුවීම. ඊළඟට ASP මහත්තයා මෙතනින් එළියට ඇවිල්ලා මොකද්ද කියන්නේ? අමරවීර ඇමතිතුමා වැඩේ හරි ගෑනු 7 දෙනාත් ඇතුළට දැම්මා කියලා. ගෑනු 7 දෙනාත් ඇතුළට දැම්මා 28ම ඇතුළට දැම්මා වැඩේ හරි අපි හොස්පිටල් එකට ගෙනියන්න දුන්නේ නැහැ කියලා. ගරු සභාපතිතුමනි මට විශේෂයෙන් ලොකු ලැජ්ජාවක් තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කේ ඡන්දයෙන්පත් වෙච්ච ඇමතිවරු මේවට නිහිඳ වෙලා ඉන්නේ. අද විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කේ පත් වෙච්ච මන්ත්‍රීවරු හැසිරෙන්නේ මේ අපේ දේපළ නෙමේ වගේ. අද ඉතාමත් අප්‍රසන්න දර්ශනයක් තමයි අද අපිට දකින්න වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි ඊයේ දැක්කා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා අසීලාචාරී වනචාරී දේශපාලනයක්ලු මේ හම්බන්තොට දිස්ත්‍රිකේ අපි හඳුන්වා දෙන්නේ. හැබැයි එතුමට අමතක වෙලා ඇති ලංකාවට වනචාරී දේශපාලනේ කවුද හඳුන්වා දුන්නේ කියලා. එතුමට අමතක ඇති අසීලාචාර ලෙස කවුද ඇසුරුනේ කියලා. එතුමට අමතක ඇති 60,000ක් තරුණ තරුණිය මැරුවේ කවුද කියලා. හාමුදුරුව 400ක් ගිනි තියලා මැරුවේ කවුද කියලා. ඒ වගේම එතුමට අමතක වෙලා ඇති ඇන ගහලා මරලා හැටි තරුණ තරුණිය මරලා දාපු හැටි එතුමට අමතක වුණාට අපිට අමතක නැහැ. ඒ වගේම එතුමට ඕනම් කියනවා ගිහිල්ලා යන්න සුචිරිත ඉස්සරහා තියෙන ඒ පිළිරුවට ගිහිල්ලා අහන්න කවුද ඒව කරේ, කවුද අශීලාචාර දේශපාලනය කරේ, කවුද වනචාරී දේශපාලනය කරේ කියලා. ගරු සභාපතිතුමනි අපි වතක් කරන්න කැමති අදටත් තියෙන ආමර වීදිය හන්දියේ.
ගරු මන්තුමා කාලය අවසන්යි.
ආමර වීදිය තප්පර 30ක් දෙන්න ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි කියන්න කැමති ගිහිල්ලා බලන්න අද වෙද්දි මේවට විරුද්ධව කටයුතු කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්ක ඇමතිවරු දෙන්නේ. මේවට අද වරාය විකුණා, ගුවන්තොටුපළ විකුණා, හෙට වෙද්දි යාල වනෝද්‍යානය විකුණන්න ගත්තොත් මේ මහින්ද අමරවිර ඇමතිතුමා ඌරෙක් වෙසෙන් හරි එහෙම නැත්නම් හිවලෙක්ගේ වෙසෙන් හරි ගිහිල්ලා අත උස්සන බව අපි අනිවාර්යෙන්ම දන්නවා. මේ අමාත්‍යවරුන්ට රටගෙන කිසිම ආදරයක් නැහැ. මේගොල්ලොන්ට කිසිම ආදරයක් නැහැ. අපේ රාජ්‍ය දේපල, පොදු දේපල මොන දේ විකුණුවත් කමන්නේ. තමන්ගේ කොමිස් මුදල ලැබෙනවා නම්, තමන්ගේ වාහන ටික හම්බෙනවා නම්, තමන්ගේ ඇමතිගන් ටික තියෙනවා නම් මේ කිසිම දෙයක් මේගොල්ලන්ට අදාල් නැහැ. ස්තුතියි ගසොත්.
ස්තුතියි කරු නිමල් සිරිපාල් සිල්වා ඇමතිතුමා.
මූලාර්ථ නායකගුණ සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා දළ සලහපෙරුම මන්ත්‍රීතුමාට මේ යෝජනාව ගෙනීම පිළිබඳව. මොකද අද ජනමාධ්‍යත් විපක්ෂයත් මාතෘකා නැතුව මාතෘකා සොයමින් රජයට පහර දෙන්න යන අවස්ථාවකදී මේ තත්ත්වය පිළිබඳව නිවැරදිව ජනතාවට කරුණු දැක්වීමට ඔබතුමා මටත් රජයටත් අවස්ථාවක් ලබා දීම ගැන ඉතාමත්ව ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කියන පරිදි අවුරුදු 99කට මේක බදු දෙන්නට හරි විකුණන්නට හරි තවම අපි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන්, පාඩු වශයෙන් දුවන මේ ගුවන්තොටුපළ කාර්යක්ෂම ගුවන්තොටුපළ බවට පත්කිරීම සඳහා යම් ආකාරයක ආයෝජකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණායින් පස්සේ කටයුතු කළා. ඒ නිසා තමයි මම මුලින්ම වීගබඩාව ඉවත් කරලා මේ ගුවන්තොටුපළ ක්‍රියාශීලී ගුවන්තොටුපළ බවට පත් කරගන්නට දරන්න පුළුවන් සෑම උත්සාහයක්ම දරුවා සභාපතිතුමනි. දැන් නාම රාජපක්ෂ මහත්මයා කිව්වා කලින් හුඟක් ගුවන් යාන ආව ජනතාව ආවා කියලා. මම පෙන්නන්නම් ෆිගර්ස් ටික. 2013 මේ ගුවන්තොටුපළේ වැඩ කරනවා 574ක් සේවකයෝ. මුළු අවුරුද්දටම ආවේ මගින් 1451යි. 2014 ආවේ 2578යි. 2015 ආවේ 1044යි. 2016 ආවේ 1317යි. 2017 ආවේ 1114යි. ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ තර්කය බිඳහෙලෙනවා. ඔය කියන ආකාරයට අපි කියන්නේ අපි දැන් මේ ගුවන් යානායන එක නවත්තලා මේ එන අයව නැවැත්තුවා කියලා. ඉතින් බලන්න, ඒ දවස්වල ආපු ගාන 1400 මට්ටම තමයි මේ අවුරුද්දකටම මේ ගුවන්තොටුපළට එන්නේ. මෙතන 574ක් වැඩ කරනවා. මොකද මේකට හේතුව? මේකට හේතු රාශියක් තියෙනවා. ගුවන් යාන අපිට ඕන විදිහට එන්නේ නැහැ. ගුවන් යාන එන්නේ ගුවන් යාන වලට අවශ්‍ය ආරක්ෂාව, අවශ්‍ය පහසුකම් තියෙනවා කියලා. අපේ දලසරහා පෙරමතුක අතිනවීන කියලා. අතිනවීන නැහැ. එතන රන්වේ එක හොඳයි. නමුත් හැංගර් එකක් නැහැ. අවශ්‍ය පහසුකම් නැහැ. ගුවන් යාන සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. මෙතන තියෙන ගුවන්තොටුපළක් නෙවෙයි, ගුවන්තොටුපළකෙන් භාගයක්. ගුවන්තොටුපළට අවශ්‍ය ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පහසුකම් එතන නැහැ. ඉතින් එහෙමනම් අපි මේක තවත් වැඩි දියුණු කරන්න ඕනි. ඒ වගේම
දැන් අපිට විශාල විවේචනයක් ආවා. මමත් ගිය රජයේ හිටියා. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පෝට් සිටියක දෙනකොට අපිත් කටවහගෙන හිටියා. ඒක ඇත්තක් නෙවෙයි ඔබතුමාලා අපි ඔක්කොම කටවහගෙන හිටියා. අපි හිතුවා කමක් නැහැ එහෙම දීලා හරි මේ රට දියුණු කරනවා නම් කමක් නැහැ කියලා. සැංගරිලා එකට දෙනකොට අපිත් කටවහගෙන හිටියා. ඒතර එතකොට ආයෝජකයෝ ගෙන්න ගන්න හොඳ නම් දැන් අපි එහෙම විකුණන්නේ නැතුව යම් ආයෝජකයෝ රටට හොඳ කොන්දේසි මත ගෙන්න ගන්න පුළුවන් නම් මොකද්ද ඒක තියෙන වැරද්ද? ඉතින් ඒ නිසා මම කියනවා අපි මේ රජය මත්තල ගුවන්තොටුපළ විකුණන්නේ නැහැ. 99 අවුරුද්දකට බදට දෙන්නෙත් නැහැ. නමුත් ඉන්දියාවෙන් අපි ඉන්දියාවට විතරක් නෙවෙයි මුළු ලෝකයේ හැම රටකටම කිව්වා. පුවත්පත්වල විදේශ පුවත්පත්වල දැම්මා. ඇවිල්ලා මේ එයාපෝර්ට් එක දියුණු කිරීම සඳහා ප්‍රපෝසල්ස් දෙන්න. ඔව්.
ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවද මේකට?
ඔව් මීට පෙර කරා.
දැන් මේ කියන්නේ මේ 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 වසර තුලදී?
මේ වසර නෙවෙයි ගිය වසරේදීම අපි කරා. EOI කැඳෙව්වා. නමුත් ආවේ පුළුවන් පුළුවන් ඒ කැබිනට් පේපර් මම සභාගත කරන්න.
බනං ජාත්‍යන්තරව
අපි වෙබ්සයිට් එකේ දාලා සාමාන්‍ය ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් එක අනුව අපි කිව්වා මේකට ඒකට 6-7 දෙනෙක් ආව එකට. EOI expression of interest. නමුත් එතනදී අපේ පෙනී ගියා මේ ගුවන්තොටුපළ එහෙම ගන්න කවුරුත් ආවේ නැහැ. කිව්වා අපිට ෆ්ලයින් ස්කූල් එකක් දාන්න අවසර දෙන්න පුළුවන්ද? හා MRO එකක් දාන්න පුළුවන් අවසර දෙන්න පුළුවන්ද? නමුත් ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි යම් ආයෝජකෙක් ඇවිල්ලා ඔබතුමා දන්නවනේ දැන් කටුනායක ගුවන්තොටුපළවල හැංගර්ස් කියලා තිනවා. ගුවන් යානිය ගහලා වැස්සට තෙමෙන්නේ නැතුව අවුවට වේලෙන්නේ නැතුව කෙලින්ම එයාපෝර්ට් එකට එන්න පුළුවන්කම තියෙන්න ඕනි. එහෙම ෆැසිලිටි එකක් නැහනේ මත්තල. ඉතින් ඒව හදලා මේකට තවත් විශාල ආයෝජනයක් ගේන්න ඕනි. තවත් ඩොලර් මිලියන 200-250ක් දාන්න ඕනි. දාලා අපි මේ ප්‍රදේශය දියුණු කරන්න ඕනි. ඉතින් ඒ අරමුණෙන් තමයි ඒ වෙලාවේ තමයි ඉන්දියාව අපිට යෝජනාවක් ගෙනාවා. ඒ අය කැමති මේකේ ආයෝජනයක් කරන්න. ඒ අය කැමති එයාපෝර්ට් එක සල්ලි වලට ගන්න නෙවෙයි. අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් ඔතොරිටි කියන දැන්ට කටුනායක තියෙන අපේ එයාපෝර්ට් එක මැනේජ් කරන සමාගමත් එක්ක පාර්ශවකාරයෝ බවට පත් වෙලා හවුල්කාරයෝ බවට පත් වෙලා හවුල් ගිවිසුමක් අනුව මේ මත්තල ගුවන්තොටුපළ දියුණු කරන්න කැමති කියලා. එයා ඒක ඉල්ලීමක් කරා. නමුත් ඒ ඉල්ලීම ගැන අපි කිව්වා ඒකට මං කිව්වා එහෙම කරන්න බෑ. අපිට ඩීටේල් ප්‍රපෝසල් එකක් දෙන්න. විස්තරාත්මක යෝජනාවක් දෙන්න. මොනවාද ඔබතුමාලා කරන්න කැමති දේවල්? කොච්චර ආයෝජනයක් ගේනවද? කොච්චර ටුවරිස ප්‍රමාණයක් ගේන්න පුළුවන්ද? ඒ විදිහට අපි බාර දුන්නා. ඒ ප්‍රපෝසල් එක තාම ඇවිල්ලත් නැහැ. ඔබතුමා මං ඉතින් ඒක ගලස හපින්න තුමා කියන කනගාටුයි. නූපන් දරුවෙකුට කේන්දර හදන්න ගියේ. ඔව්. ඔව්.
මම පැහැදිලිව මේ යෝජනාවෙත් කිව්වේ යෝජනා ඉදිරිපත් කරමින් කිව්වේ ඔබතුමාලා ඔය දෙන උත්තර කියමින් නමුත් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යත් ඉන්දියාවේ මාධ්‍යත් GMR කියන ආයතනය පැවසූ බව කියමින් ලෝකයාට දෙන තොරතුරු ඒ තොරතුරු වැරදි කියලා ඔබතුමාලා කියනවනම්
අනිවාර්යයෙන්ම වැරදි. දැන් කියන්නේ අද තියෙන්නේ මාධ්‍ය මේ රට පාලනය කරන එක. මාධ්‍ය පාලනය කරනවා, මාධ්‍ය විවිධ බොරු පතුරවනවා. ඒත් එක්ක මේවට තවත් අයත් හවුල් වෙනවා. එහෙම දෙයක් නෑ. අපි කිසිම තීන්දුවක් කරන්නේ තවමත් ඉන්දියාවේ සමාගමට දෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව. ඒ ප්‍රපෝසල් එක ආවයින් පස්සේ මං කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කිව්වා මේ විදිහට ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීම පිළිබඳව සලකා බලන්න අපි කිව්වා ඒ අයට ඉල්ලීම විස්තරාත්මකව අපිට එවන්න. ඊට පස්සේ අපි කැබිනට් මණ්ඩලය මගින් නෙගෝෂියේටින් කමිටියෙක්කුයි ටෙක්නිකල් කමිටියෙක්කුයි පත් කරා. ඒ ඉල්ලීම ආවයින් පස්සේ ඒ ඉල්ලීම ඉවැලුවේට් කරන්න ඒක තාක්ෂණික වශයෙන් අගයීමකට ලක් කරලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා මේ ගැන තීන්දුවක් ගන්න. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මං කියන්නට කැමති පෝච්චිට එක කරන වෙලාව අපි එක කරේ නෑ. සැංග්‍රීලා එක දෙන වෙලාව අපි එක කරේ නෑ. නමුත් මම අමාත්‍යවරයා වශයෙන් යම් ආකාරයකින් මත්තල ගුවන්තොටුපළ සඳහා හවුල්කාර පාර්ශවයක් එකතු කරගන්නව නම් මේ සභාව ඉදිරියට ඒ ඇග්‍රීමන්ට් එක ගෙනල්ලා ඒ කොන්දේසි ගැන කතා කරලා තමුන්නාසලට සම්පූර්ණයෙන් ඒ ගැන වචන කරුණු ප්‍රකාශ කරන්න අවස්ථාව දීලා තමයි ඒ පිළිබඳව ගිවිසුමට එළඹෙන්නේ. ඒ සාහතිකේ මන් දෙන්න කැමතියි. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය තියෙන්නේ එක පවුලක දෙක අයට නෙවෙයි. ඒ උරුමය අපිටත් තියෙනවා. ඒ නිසා කවදාවත් අපි එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය පවුලකට දෙකකට පුද්ගලයෙකුට දෙන්න කොට විකුණන්නේ නැතුව අපි ශිරු දෙනාම බෙදා ගන්න ඕනේ. ඒ නිසා මම කියන්නට කැමතියි මේ බලන්න දැන් ඔබතුමා කියනවා ඔව් එක්සත් ජාතික පක්ෂය දැන් අපිත් එක්ක ඉන්නේ හා දැන් බලන්න ඔව් දලා සලහ පෙරුම් නැතුමනි මේ අපිට මේ 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 මේකේ ණයට ණය වශයෙන් 2013 මිලියන 377ක් ගෙව්වා. 2014 504ක් ගෙව්වා. ආදායම කීයද? මිලියන 48යි. මිලියන 136යි. ආදායම වගේ 10 ගුණයක් ගෙවනවා. මේකේ ණය මුදල. පඩි නඩි වලට හැම මාසෙම දැන් බලන්න 1400ක් මගින් එන ගුවන්තොටුපලේ අපි පඩි නඩි වලට මිලියන 404ක් වැය කරනවා. 2016 මිලියන 577ක් වැය කරනවා. ඉතින් මේක මොන ජාතික අපරාධයක්ද? ඒ නිසා මේ ගුවන්තොටුපළ ක්‍රියාත්මක ගුවන්තොටුපළක් බවට අපි පත් කර ගන්න ඕන. ඒ පත් කර ගන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා ශක්තිමත් තවත් ආයෝජකයෙක් හවුල්කාරයෙක් අපි ගෙනල්ලා මේ එයාපෝට් එක දියුණු කරොත් විතරයි. ඒ වගේම විශේෂයෙන්ම අපේ මහින්ද අමරවීර මැතිතුමා විශාල සේවාවක් කරනවා. බෙලියත්ත කතරගම මාර්ගය කතරගම මාතර බෙලියත්ත මාර්ගයේ දුම්රිය මාර්ගයේ අපි ඊළඟට කතරගම දක්වා මත්තල හරහා තමයි අපි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අවශ්‍ය දියුණු කිරීම පිළිබඳව අපිට ඉතා හොඳ මාර්ගයක් ඉතා හොඳ පෙරගමනක් පිළිබඳව අපේ සැලසුම් තියෙනවා. යහිල්ල මට අයිති නෑ. සමහර අය ආසයිනේ ගුටිකණ්ඩ. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඉතින් ඒ ගහිල්ල ගැන මගෙන් ප්‍රශ්න අහලා නෑ. මම ඒකට අදාළ ඇමතිවරයා නෙවෙයි. නමුත් විෂය බහර ඇමතිවරයා වශයෙන් මම විශේෂයෙන්ම මහින්ද අමරවීර මැතිතුමා පිළිබඳව ඉතාම අසාධාරණ කතා කීපයක් කියපු නිසා මං කියන්නට කැමතියි. මම මහින්ද අමරවීර මැතිතුමාට විනාඩි 5ක් මගේ කාලයෙන් දෙනවා එතුමාට පිළිතුරු ලබා දෙන්න. මම ඉතාම පැහැදිලිව කියන්නට කැමතියි මේ මත්තල ගුවන්තොටුපළ අපිට හොඳ උදාහරණයක්. ඉදිරියේදී ආයෝජන තෝරා ගැනීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ පරිසර ගැටලු පිළිබඳව අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන පරිදි ඒ පාරිසරික අගයීම් අපි නිසි ලෙස කරන්න ඕනි. ඔබතුමාලා විශ්වාස කරන්නේ එයා ඇරාබියා කණ්ඩායම ගුවන් සේවය ඇවිල්ලා මාත් එක්ක හමු වුණා. ඔවුන්ගේ ගුවන් යාන දෙකට කුරුල්ලෝ ගිහිල්ලා ඒ අයට කුරුල්ලෝ ගිහිල්ලා ඒ අය විඩ්‍රෝ වුණා එතනින්. ඉතින් මේ විදිහට ඒ විතරක් නෙවෙයි බෝ එනවා ඒවකට අලියෝ එනවා. ඉතින් මේ පාරිසරික අගයීම් කරා නම් මං හිතනවා අපේ රජයෙන් කරපු ඒ කාර්ය වඩාත් වර්ණවත් වෙනවා. ඉතින් ඒක මං හිතන හැවට අපි හදිසි ඒක හැදුවා හදිසි තීරණ ගත්තා. ඒ තීරණ ගත්තාම අපි මේවා ගැන බැලුවේ නැහැ. ඒක අපිට හොඳ පාඩමක් ඉදිරියට. මේ රටේ යම් සංවර්ධන ව්‍යාපාරයක් කරනකොට පාරිසරික අගයීම් හරියට කරලා අපි ඉදිරියට ගෙන යාමට. ඒ නිසා අපේ අදහස මේ රජයේ මතය මේ ගුවන් තොටුපළ ආරක්ෂා කර ගැනීම. මේකේ වටිනාකමක් තියෙනවා. මේක අපි තුට්ටු දෙකට විකුණන්නේ නැහැ. නිසි ලෙස අධ්‍යයනය කරලා වැලියුවේෂන් එකක් අරගෙන අපි කිසිම ආරක්ෂක ඔබතුමාගේ යෝජනාවේ තිබ මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කියලා. මං ඉන්දියාවේ අය මං කිව්වා ඒව නම් හිතන්න එපා. This is only a commercial agreement. මේක වෙළඳ කිවිසුමක් පමණයි. ආරක්ෂා ආරක්ෂක අංශයට අදාළ බෑ. ගුවන්තොටුපළ ආරක්ෂා කරනවා නම් ආරක්ෂා කරන්නේ අපේ එයාර්ෆෝස් එක. වෙන පිටායට එන්න බෑ. ඒ ඔක්කොම කොන්දේසි අපේ හිතේ තියෙනවා. ඒ නිසා කෙසේ වෙතත් එහෙම අපි දෙන අවස්ථාවක් වෙනවා නම් වෙනත් පාර්ශ්වයක් එකතු කරගන්නවා නම් ඒ එකතු කරගැනීමේ කොන්දේසි මොනවාද කියන එක මම පාර්ලිමේන්තුවට දන්වන බව ප්‍රකාශ කරමින් මේ යෝජනාව ගෙනල්ලා මේ රටේ ජනතාව මාධ්‍යම ඉන්දියාවේ මාධ්‍ය මගින් ලංකාවේ මාධ්‍ය මගින් ලංකාවේ විපක්ෂය මගින් මේ විදිහට නොමග යැවීම පිළිබඳව නිසි කරුණු කාරණා කීමට මට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ ඉතුරු කාලය මම ලබා දෙනවා මහින්ද අමරවීර මන්ත්‍රීතුමා.
ගරු ස්තුතියි ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා. විනාඩි 3ක් තිබෙනවා.
අපේ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ කාරණය සම්බන්ධව එක පැත්තකින් මේ මගේ නමත් සඳහන් වුන නිසා මම පැහැදිලිව කියන්න ඕන. හම්බන්තොට ඉඩම් විකිණීමක් හෝ හම්බන්තොට ජනතාවට හානියක් වන කිසිදු කාරණයකට අපේ අත් ඉස්සෙන්නේ නැතේ කියන එක මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ ව්‍යාපෘති ආරම්භ කරා වුණත් ඩලස්සල හප්පෙරුම අපේ හිතවත් මන්ත්‍රීතුමත් දන්නවා මේව ආරම්භ කරාට අපිට ඒව සාර්ථක කරගන්න බැරි වුණා. හම්බන්තොට වරායක් හැදුවා, ඒක හොඳයි. මම නෑ කියන්නේ නෑ. හම්බන්තොට ගුවන්තොටුපළක් හැදුවා, ඒක මම නරකයි කියන්නේ නෑ. ප්‍රශ්න මැද්දේ වුණත් පරිසර වාර්තා නොගෙන හරි අඩුපාඩු තියාගෙන හරි හම්බන්තොට ලැබෙන හැම දෙයක්ම ලුණු බිකක් හරි මං කැමැතියි කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා. නැත්තම් මේවයි විවේචනය කරන්න ඕන තරම් කාරණා තියෙනවා. අපිට ඕන තරම් දේවල් තියෙනවා මේ ගුවන්තොටුපළෙත් වරායෙත් හදනකොට වෙච්ච දේවල්. මේවට ගියපු ගණන් හිලව් මේ පිළිබඳව පැය ගාණක් කියන තොරතුරු අපේ ළඟ තියෙනවා. නමුත් අපි ඒ තරම් මට්ටමකට වැටෙන්නේ නැහැ. මොකද අපිත් ඒ ආණ්ඩුවේ ඉඳලා මේවට අත උස්සපු නිසා, අපි අනුමැතිය දීපු නිසා. ඒ වුණත් අපි එක දෙයක් පිළිගන්න ඕන, මේ හැදුව එකේ ප්‍රතිඵල හම්බන්තොට ලැබුණාද? දැන් මත්තල ගුවන්තොටුපළේ ප්‍රතිලාභ ලැබුණාද? 200ක් විතර සේවය කරන මත්තල ගුවන්තොටුපළේ 274. ඒනුත් මම හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ 200ක්වත් නැතුව ඇති කියලා. 500 හරි. ඒ 574නුත් වැඩි පිරිසක් ඇවිල්ලා ඉන්නේ කොළඹින්. ඒතර හම්බන්තොට මිනිස්සුන්ට රස්සා දෙන්න, හම්බන්තොට දිස්ත්‍රික්කේ තරුණයන් තරුණියන්ට අවස්ථාව දෙන්නත් එක්ක කියලා තමයි මේ තරම් කෝටි ගණනක ණය මුදලක් අරගෙන මේව හැදුවේ. ඉතින් මේවයි කොළඹ එකේ ඉන්නෝ මම හිතන්නේ 4000ක් විතර. ඉතින් එතකොට කොළඹ එකේ ගානට මත්තල දිනු කරන්න පුළුවන් නම් අපි ඒකට කැමති. මත්තල ආයෝජනයක් ගේන්නම් කැමති. ඒක විකුණවන්නට අපේ කැමැත්තක් නැහැ. ඒ වගේම පහුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධිය සම්පූර්ණ ජනතාව නොමග යවලා 35000ක් අක්කර විදේශිකයන්ට දෙනවා කියලා තමයි මිනිස්සු ඉස්සරහට ගත්තේ. මිනිස්සු අද නායකයෝ හැංගිලා ඉන්නවා. අද නායකයෝ මිනිස්සු පොළඹවල ඉස්සරහට ගියා. නායකයෝ අද හිරගෙවල් වල නැහැ. නායකයෝ ගල් ගහන්න කියලා පසපැත්තට ගියා. අපි දන්නවා මේ බොරු නෙමෙයි. මේ අහිංසක හම්බන්තොට මිනිස්සු අද තුවාල වුණා. ඒ වගේම හම්බන්තොට මිනිස්සු හිරගෙවල් වල ගියා. ඒ වගේම අනිත් පැත්තට පොලිසිය කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒත් මේ රටේම ඉන්දියාවෙන් ගෙනල්ලා නෙමෙයි පොලිසිය ඉන්නේ. ඒ වගේම
පුරවැසියෙක්ට කන් අඩි පැලෙන්න පහර දෙන එක ඔබතුමා අනුමත කරනවා?
මම ඒකට කැමති නැහැ. මම කැමති නැහැ. හැබැයි මම එකක් කියන්නම්. පොලිසියටත් ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා මෙහෙයපු කණ්ඩායම හැසිරිච්ච විදිය ගල් ගහපු එක කොච්චර බොරුය කියන්නේ හැදුවත් ඒක වැරදි. තිත්ත කුණුහරුපෙන් පොලිස් නිලධාරින්ට බැන්නේ. ඒ වගේම කඩාගෙන යන්න ගියා. මේ අපි ගහපු එක අනුමත කරන්න හැබැයි මැරුවේ නැහැ. ඒකත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන පොලිසියට. මේ වගේ පොලිසියට ගහනකොට මෙනද වෙඩි තියලා මැරුවා. එහෙම තමයි වුනේ. එහෙම නැත්තම් ප්‍රහාර එල්ල කළා, කොඳු කඩලා ඉස්පිරිතාල වල. දැන් මං කියන්නේ මේ ආණ්ඩුව නෙමෙයි, අපේ ආණ්ඩුව නෙමෙයි. හැම ආණ්ඩුවක්ම මෙහෙමයි කටයුතු කරේ. අවුරුදු 30 40ක් තිස්සේ ආණ්ඩු සාමාන්‍යයෙන් පොලිසියට ගහන්නාමම පොලිසියට ගල් ගැහුවම හැසිරිච්ච විදිය අපි දන්නවා. නමුත් මම කියන්නේ නැහැ කනට ගැහුව එක හොඳද ඒක හොඳයි කියලා මම කියන්න සූදානමක් නැහැ. හැබැයි ඒක වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මම තමුන් ආශිරේ කියන්න කැමති, මේක පිටුපස්සේ තියෙන වෙන කතන්දරයක්. මෙතන ඉඳන් මිනිසුන්ගේ අක්කර 35000ක් යන්නේ නැහැ. හැබැයි යනවා දේශපාලඥයන්ගේ ඉඳන් ටික. දැන් ඔය මෙතන මරහඬ තිව්ව කට්ටියගේ ගල්කොරි තියෙන්නේ මේවයි. මේවයි තමයි ඉඩම් අල්ලගෙන තියෙන්නේ. හම්බන්තොට සභාපතිවරුන්ගේ ඉඩම් තියෙන්නේ ඒවයි. මම පෙන්වන්නම් ගෙනල්ලා. තමුන් ආශිරේ මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා විදියට දන්නවා. මං එලිදරව් කරන්නම් හෙට අනිද්ද. හම්බන්තොට මහවැලියේ ඉඩම් දීපුවයි ඔප්පු 300 ගාණක් ගන්න අයිතිකාරයෝ එන්නේ නැහැ. අයිතිකාරයෝ නැහැ. ඒවා කවුද ඉන්නේ? ප්‍රාදේශ සභා සභාපතිවරු ඉන්නේ. ඒක දේශපාල ඔය කාර්යාලවල ඉඳපු ලේකම්ලා ඉන්නේ. ආරක්ෂකයන් සීන නිලධාරී ඉන්නේ. ගැත්තෝ ඉන්නේ. ඒ නිසා මේවා පිටුපස්සේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අහිංසක මිනිස්සු වෙනුවෙන් නෙමෙයි මේ අය මේ පොළඹවල යන්නේ තම තමන්ගේ දේවල් බේරගන්නේ කියන එක අපි පැහැදිලිව කියනවා. මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. මම එක දෙයක් කියන්න කැමතියි. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයට අපිට ගල් කොරිත් නැහැ, වැලි පොමිටුත් නැහැ, අපිට පස් ඕනත් නැහැ, අපි සල්ලි හම්බ කරන්න ඕන කමක් නැහැ, හැබැයි කොමිස් ගහන්න ඕන කමකුත් නැහැ. කොමිස් ගහපු කට්ටිය අපි ඉස්සරහට එලි කරන්නම්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන දෙයකට අපි අත ඉස්සෙන්නේ නැහැ. වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දියුණු කරන්න ගෙනියන වැඩ පිළිවෙලට අපි අපේ සහයෝගය ලබා දෙනවා. නිමල් සිරිපාල ඇමතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී හිටනවා විතරක් නෙමෙයි, ජාතික දේපළ විකුණනවට විරුද්ධව කතා කරපු දේශපාලඥයෙක් විදියට එතුමා පිළිබඳව අපිට විශාල ගෞරවයක් තියෙනවා. ඒ කටයුත්ත එතුමගෙන් අසාධාරණ විදියට හම්බන්තොට වෙන්නේ නැtei කියන එක මට සාහතික වශයෙන් කියන්න පුළුවන්.
ස්තුතියි. සභාව කල් තැබීම. ඔව්. සභාව ඔක්තෝබර් 13 වෙනිදා පස්වරු 1ට පාර්ලිමේන්තුවේ යළි රැස්වේ.